ගරු ගුණතිලක රාජපක්ෂ මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් ලැබෙනවා.
මූලාසනයේ හොබවන ගල්මන්තුමනි, රටේ වැදගත් ආයතන දෙකක් වන සුරාබදු අධිකාරිය සහ ශ්‍රී ලංකා රෙගුව පිළිබඳව කතා කරන මේ මොහොතේ අපි දන්නවා රාජ්‍යබදු ආදායම ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව අනුව 20/22 සහ 20/21 රාජ්‍යබදු ආදායම වශයෙන් 298,020,021 ලැබිලා තියෙනවා. ඒක 20/22 11,551,122 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ආදායම් බදු තත්ත්වය 302,115 දක්වා 2021 වැඩි වෙනකොට ඊටත් එහා ගිය 534,000 ගණනක් වැඩි වෙලා තියෙනවා. 2022/23 තාම වාර්තා ලැබිලා නැහැ. මේ අනුව නිෂ්පාදන සුරාබදු, එකතු කළ ආගේ මත බදු, ගුවන්තොටුපළ සංවර්ධන බදු, ආයතන මත බදු හා අනෙකුත් බදු යම් ප්‍රමාණයකින් ඉහළ ගිහිලා තියෙනවා. නමුත් මං හිතන්නේ, මං විශ්වාස කරන්නේ බදු හොරු මෝරු තෝරු තාම රට පුරා ඉන්නවා. මේ ඕපන් කරලා තියෙන ලිපිගොනු වලින් මං හිතන්නේ බොහෝම අතලොක්සක් තමයි මේ බදු මුදල් ගෙවන්නේ. නොයෙක් ක්‍රම සහ විදි යොදාගෙන මේ බදු ගෙවීම පැහැර හරින අය මේ රට තුළ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එහෙනම් මම ඉල්ලා සිටින්නේ මේ අය මේ බදු මුදල් නොගෙවෙන අය අල්ලා ගන්න අපි ඩිජිටල් තාක්ෂණය හරහා යම් වැඩ පිළිවෙලක් කරොත් මේ දැන් ලැබෙන ඒ බදු ආදායම දෙගුණ තෙගුණ වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. පහුගිය අපේ රජයේ කාලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයේ දරන කාලේ එතුමාට යම් පිරිසක් දුන්න උපදෙස් අනුව බදු අඩු කරා. මම හිතන්නේ ඒක අපි කරගත්තු ලොකු මෝඩකමක් හැටියටයි මම නම් විශ්වාස කරන්නේ. ඒ නිසා ඒක නැවත අපි බදු වැඩි කරනකොට මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ කෙසේ වෙතත් අපි දන්නවා ආංශික අධීක්ෂණ කමිටුව, ඒ හැම කමිටුකර වාගේ අපි යනවා. මෙතෙන්ට ගීපහම අපිට තේරෙනවා මේ රටට හිමිය යුතු ආදාය බදු කොච්චර නොලැබෙනවද කියලා. එතනින් නිරාහාරී ආපුවාම අපි කතා කරපුවාම ප්‍රශ්න කරපුවාම මම කිව්වා තාමත් අපි එන්නේ ඒගොල්ලන් ඉන්නේ 21 වසරේ කියලා අපිටත් හිතෙනවා. අර 80 දශකේ 70 දශකේ ඒව තමයි තාම. අලුත් විදිහකට යන බවක් සමහර ආයතන පිළිබඳ අපිට පේන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ආංශික අධීක්ෂණ කමිටුව මේවා හෙළි වෙනවා. හෙළි වුණාට මම හිතන්නේ ඇක්ෂන් ගන්න ක්‍රමයක් ඒවට නැහැ. නමුත් අපි වහා මේ බදු මුදල් වැඩි කර ගැනීමට අපි කටයුතු කළ යුතු වෙනවා. එනිසා සුරාබදු ආදායම් රැස් කිරීම පිළිබඳ මිලියන වලින් බැලුවොත් 20/17 11,13,624ක් ලැබිලා තියෙනවා. මේක ක්‍රමක්‍රමයෙන් 2018, 2019, 2020, 2021, 2022 වෙනකොට මිලියන 165,000 වැඩි වෙලා තියෙනවා. හැබැයි මේට වඩා තව වැඩි වෙන්න ඕන. අපි දන්නවා ගම්බද ගත්තහම නොඑක් මත්ත වැඩි වීම පවතින බවක් අපිට දක්න ලැබෙනවා. එහෙනම් මේ 20/22 වෙනකොට මේක සුරා බදු ආදායම් වැඩි වුණත් මීට එහා ගිය ආදායමක් හදියට ලබා ගන්න පුළුවන්. අර අනවසර ඉහ මැත්පන් වදුර මැඩපවත්තන්ද හොඳ වැඩ පිළිවෙලක් වැඩවුවොත් මං හිතන්නේ ඒක අපිට පහසුවෙන් කරගන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙනවා. ඒ වගේ මම මේ නිකම් බැලුවා. අපි සාමාන්‍යයෙන් ගමේ ගොඩේ ඉන්න මන්ත්‍රීවරු මුලත්විත කඩයක්වත් අපිට නැහැ. මහා පරිමාණයේ ඉන්න මන්ත්‍රීවරුත් ඇති. නමුත් මම මේ බැලුවා මේ මාස්පතා අපිට ලැබෙන අපිට ස්ථිර පඩියක් නෙවෙයි තියෙන්නේ, දීමනාවන්නේ. මේ දීමනාව තුලින් අවුරුද්දකට අපෙන් කැපෙනවා මගේ. මම හිතන්නේ ඔක්කොම 225ට මෙහෙම ඇති. 220,000කට එහා ගාණක් අවුරුද්දකට. ඉතින් විශාල මුදලක් අපිට කියන්නේ ඒක කියන දුකක් නැහැ. අපිට අමාරුයි. අමාරුවෙන් උනත් රජයේ අසු රට අසුරුතාවයකට පත්වල ඉඳද්දි ජනතාව බොහෝසේ අසීරුතාවයට පත්වල ඉඳද්දි අපිට සිද්ධ වෙනවා අපිත් යම් කැපවීමක් කරන්න. එහෙනම් මම හිතනවා මේ පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉස්සර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාගේ නෙවෙයි අපිට ලැබෙන්න ඕන දේ, ලැබිය යුතු දේවල් බොහෝසේ අහිවිච්චි මන්ත්‍රු පිරිසක් අපි. අපි ඒ ගැන දුක් වෙන්නේ නැහැ. පොද රටේ තියෙන මේ தත්ත්වය උඩ අපිට සිද්ධ වෙනවා යම් යම් කැපකිරීම් කරන්න. ඒ නිසා අපි දන්නවා තෝරු මෝරු ගොඩක් ඉන්නවා කියලා මම මුලදීන් කිව්වේ. මේ ડોක්ටර්ස්ලා ගැන කතා කරා. ડોක්ටර්ස්ලා අපි දෙවිවරු වගේ අදහන කට්ටියක් රට යනවා කියලා කිව්වා. නමුත් හවස් වරුවේ චැනල් සෙන්ටර් එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් කී දෙනෙක් කී දහහක් කී ලක්ෂයක් දවසට මහා පරිමාණයේ විශේෂඥ වෛද්‍යරු ඇතුළු අපි මේ තරහකට කියනවා නෙවෙයි ඒ සල්ලි උපයනවා. උපයවුවට මේ කීයෙන් කී දෙනෙක් මේවා බදු ගෙවනවාද කියන එක අපිට ප්‍රශ්නයක්. ඒ ගැන මම හිතන්නේ හොයා බලනවාද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ වගේ මහා ප්‍රමාණයේ අධ්‍යාපන ආයතන මේ ලංකාවේ පිරු වේවා නෙවෙයි මහා ප්‍රමාණයේ ඒවා තියෙනවා. ඒවා මම හිතන්නේ මාසකට කෝටි ගණන් මිලියන ගණන් හොයන ආයතනක් තියෙනවා. මේ ආයතන ගැන නියාමනයක් නැහැ මම හිතන්නේ. මේ අය ගෙන් කීයෙන් කී දෙනෙක් රජයට බදු ගෙවනවා කියන එක මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා අපිට මේ බදු වියදම බදු ආදායම වැඩි කරගන්න නම් අපි ඩිජිටල් තාක්ෂණය හරහා අලුත් තැනකට අපි යා යුතුව තිබෙනවා. ඒ නිසා මම දන්නවා විශේෂයෙන් මත්පැන් ගැන කතා කරනකොට ඊයේ පෙරේදා මගේ ආසනේ පූජපිටි පාසලකම් කොට්ටාසේ බමුණුපොළ ග්‍රාමේ මත්පැන් හලක් විවෘත කරා. දැන් දවස් දෙකකට උඩදී ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලාගේ මේ පිළිබඳ ලොකු විරෝධතාවයක් තියෙනවා. අනියමින් අපිටත් දොස් කියන මන්ත්‍රීවරයෙක් වෙලත් ඇයි යෝක නවත්තන්න බැරි කිය. අන එතින්දී අපි අසරණ වෙලා තියෙනවා. අපිට පුළුවන් වෙලාවේ ඒ මත්පැන් හල නවත්තන්න අපි කටයුතු කරා. නවත්තවුවා. හැබැයි මේ මත්පැන්නල් හිමියා මහාධිකරණයට ගිහිල්ලා මහාධිකරණයෙන් තීන්දුවක් ගත්තා නැවත මත්පැන් හල පවත්වාගෙන යන්න. ඒ නිසා මම කියන්න යන්නේ ඔතන මගේ කතාවට බාධා කරන්න එපා. මම කියවන් පස්සේ හොඳට කියන්න. මම කියන්නේ
පොඩි පැහැදිලි කරගන්න. ඔව් මොකද්ද පොයින්ට් එක ගරු මන්දම? නෑ නෑ පොඩි පැහැදිලි කරගැනීමක්. ඔබතුමා අනුපක්ෂේ මන්ත්‍රීවරයෙක්. ඔබතුමාගේ ප්‍රදේශයේ මත්පැන් හලක් ඇරෙනවා. ඔබතුමාම කියනවා ඒක වළක්වා ගන්න පුළුවන් තරම් උත්සාහ කරා මහා සංඝරත්නය ඇතුළුව කියලා. එතකොට ඒක අධිකරණයෙන් තීන්දුවක් නිසා නැවත මත්පැන් ශාලාව ස්ථාපිත වුණා, ඒක වළක්වා ගන්න බැරි වුණා කියලා ඔබතුමා හරි කනගාටුවකින් කතා කරනවා. එතකොට කවුද මන්ත්‍රීතුමා මේ මත්පැන් හල සඳහා බලපත්‍රය දුන්නේ? ඔබතුමා ආණ්ඩුපක්ෂේ මන්ත්‍රීවරයෙක්. කාටද ඔබතුමා දැන් අධිකරණයටද චෝදනා කරන්නේ? කවුද මේ මත්පැන් හල සඳහා බලපත්‍රය දුන්නේ? කවුද
මත්පැන් හල එතුමා ඒ කියන පූජ්‍යලයා දාන්න යනකොට ඒ ග්‍රාමයේ අපි විරුද්ධ වුණා. විරුද්ධ වුණාට පස්සේ එතුමාට ඒක නවත්තන්න සිද්ධ වුණා. නමුත් එතුමා මහාධිකරණයට ගියා. මහාධිකරණයෙන් තීන්දුවක් දුන්නා. ඒක දාන්න දෙයියනේ. අපි මොකද කරන්නේ? මහාධිකරණයට විරුද්ධව අපිට යන්න පුළුවන්ද? ඒ නිසා තමුන්නාංශේ මගේ කතාවෙන් පස්සේ කතා කරන්න. එහෙනම් අපි මහත් අපහසුතාවයට පත් වෙලා තියෙන සුරාබදුවේ නිලධාරි මහත්වරු මෙතන ඉන්නවනම්
මොකද මන්ත්‍රීවරයා අධිකරණයට යන්න හෝ එච්චර බලපුලුවන් කාරයෙක් වෙන්න දැන් අපිටත් බැරිය තමුන්නාංශේ ගමට ඇවිල්ලා මත්පැන් හරක් දාන්න. කවුද ඒ මත්පැන් බලපත්‍රය සඳහා අවසර දුන්නේ?
අවසර දුන්න එක නැද්ද කියන කතාව වෙනම කතාවක්. නමුත් මේ මහා අධිකරණයට ගරු කිරීම කරන්න ඕන නිසා අපි මෙහෙම ඉන්නවා. නමුත් මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම පුරාබදු අධිකාරියේ ඒ මහත්තුර ඉන්නවනම් කොමසත්තුමලා මෙතන ඉන්නවනම් මම එයාගෙන් ඉල්ලන්නේ අපේ ආසනයෙන් පිට ඕන තැනකට ඒක ඇරයන්ට අවසර දෙන්න අපිට අපේ ආසනය තුල මේ විරෝධී සටන ගෙනියනවා ස්වාමීන් වහන්සේලා අපේ මහ ජනතාව මමත් එතන ඉන්නවා නැත්නම් මටත් ප්‍රශ්නයක් මේක කවුද දුන්නේ අරකද මේකද කවුද දුන්නේ අනම්මා නම් ඒ කතාව නේ මෙතන දැන් උසාවි තීන්දුවට අපි ගරු කරන්න ඕන උසාවි තීන්දුව නිසා අපිට යම් යම් කටයුතු කරන්න බැරි වෙලා තියෙනවා ඒ නිසා මම විශේෂයෙන්ම සුරාබදු කොම්සායතුමා වෙත යොමු කරනවා මේක මෙතනින් ඉවත් කරලා වෙන ඒ අයට වෙනත් ස්ථානයක මේක ලබා දෙන්නවට අපේ විරුද්ධත්වයක් නැහැ කියලා මම ප්‍රකාශ කර සිටිනවා ඉන්දා ඒ වගේම අර මම කලින් කිව්වා වගේ නිත්‍යානුකූලව මේ මත්පැන් අනවශ්‍ය මත්පැන් රට පුරා පවත්වාගෙන යනවා මේ පිළිබඳවත් විශේෂයෙන් අපි සුරාබදු අධිකාරීන් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව
මම අවසානයේදී ඔබතුමාට දෙනවා
කටයුතු කරන්නේ කියලා මේ අනවසර මත්පැන් නිපදවීම මේ රට තුළ අයින් කරන්නේ කියලා ඒ වගේම එතනෝල් ගැන කතා කරන්න ඕන අපි පහුගිය කාලේ අපි දැනගත්තා විශාල ප්‍රමාණයේ පුජ්‍යලික කම්පැනි එතනෝල් ගෙනල්ලා මේ රට තුල විශාල වශයෙන් ගෙනාවා. නමුත් දැන් මේ වෙනකොට අපිට ආරංචි අපේ සීනි කර්මාන්තශාලාවල මේ නිපදවු එතනෝල් විකුණ ගන්නවත් බැරි තත්ත්වයක් උදා වෙනවා කියලා. මේකටත් එක ප්‍රශ්නයක් තියෙනවා. සුවඳ විලවුන් හදන්න එක එක පුජ්‍යලික ආයතන හටවල් වලින් සුවඳ විලවුන් කියලා ගෙනල්ලා මේ වගේ මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව මේ මත්ද්‍රව්‍ය වලට මේවා යොදවා ගන්නවා කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා අද රට යන තත්ත්වය ගැන අපි එක පැත්තකින් කනගාටු වෙනවා. දැන් අද අලුත් ජෙනරේෂන් එකක් තියෙනවා. 20 2020 ඉපදුණු දරුවෝ අද තරුණ දරුවෝ මේ අය මං හිතන්නේ මේ මත්පැන් පිළිබඳ යන්නේ වෙනස් විදියකට. අද රට පුරා මං හිතනවා මත්පැන් බොනවට වඩා මේ ටැබ්ලට්ස් වර්ග පාවිච්චි කරනවා අයිස් කියයි තා මොන හරි කියයි. එහෙනම් අපේ අද තරුණ පරපුර මේකෙන් බේර ගන්නත් අපි සියලු දෙනා වැඩ පිළිලක් සකස් කළ යුතුයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා රේගුව පිළිබඳ කතා කරනකොට රඩඩ මම හිතන්නේ විශාල මුදලක් ආදායමක් ලබා ගන්නවා වගේම තවත් ලැබිය යුතු විශාල මුදලක්
මේ රටට
අහිමි වෙනවා.
ඕඩර් ප්ලීස් සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාමට කාලය ලබා දෙනවද? කරගෙන යන්න.
ආදායම ලැබනවා වගේම විශාල ආදායමක් නොලබෙන තත්ත්වයකුත් අපිට දක්නට ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ නොලබෙන ආදායම් ලබා ගන්න අපි විශේෂ වැඩපිළිවෙලක් ඉලා ගන්න.
ගරු මන්ත්‍රී දෙකයි ඔබතුමාට තව
තියෙනවා. සමහර කන්ටේනර් වරායෙන් පිට වෙනවා. මේ වගේ අර සඳහන් කරලා තියෙන නෙවෙයි අපි දැක්ක පහුගිය කාලේ මාධ්‍ය තුලින් සඳහන් කරලා තියෙන බඩු නෙවෙයි ඒක ඇතුලේ තියෙන්නේ. ඊටත් වඩා එහා ගිය ආදාය බඩු නෙවෙයි. ඒ නිසා විශාල වශයෙන් රෙගුවට ලැබෙන ආදායම් අහිමි වෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම රෙගුව මගින් තහනම් කරන රාජසන්ත කරන බඩු තියෙනවා. විශාල ප්‍රමාණයක්. මම හිතන්නේ විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා ආහාර වර්ග. මේවා තියන්න බෑ ගොඩක්කල්. එහෙනම් ඒ රෙගුවෙන් තහනම් කරන ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය මේවා පුළුවන් තරම් මහජනයාට ඉක්මනින් මහජනයා වෙනුවෙන් නිදහස් කරලා යම් මුදලකට ඒ ටික ලබා දෙනවා නම් මම හිතන්නේ ඒක මේ වෙලාවේ ජනතාවගේ පැත්තෙන් කරන ලොකු සේවයක් හැටියටයි මම විශ්වාස කරන්නේ. එඳ ආර්ථිකය යහපත්කරන රජයේ විශාල පරිශ්‍රමයක් දරන බව අපි දන්නවා.
කාලය අවසන් කරමු.
මම විනාඩියක් දෙන්න. ඒ නිසා අපි දන්නවා හැමදාමත් මේ රට යම් තත්ත්වයක ඉන්න තැනින් ගොඩ එන්න විශාල වැඩ කොටසක් කරගෙන යන මේ මොහොතේ IMF මුදල් පළවෙනි වාරකේ ලැබුණා. දැන් දෙවෙනි වාරකියත් ලැබෙන්න ඕන මෙන්න කියලා තියෙනවා. මේක ලැබෙයි කියලා බයයි. අද විපක්ෂයේ ගොඩාක් අය මේ දෙවෙනි
අවසාන කරන කරු මන්තුම
කියලා ලොකු බයක් තියෙනවා. ලොකු බය. ඒ බය ඇයි?
කටදාන්නේ කාලය අවසානයි.
තමන්ගේ මේ පක්ෂය
අවසාන කරන කරු මන්තුම
කියලා වෙයි කියලා. අද ඒගොල්ලෝ බය ඉන්නවා. ඒ නිසා ඔය කියන විදිහට තමුන්නාසලා කියන විදිහට නෙවෙයි අද රට තිබ්බට වඩා යම් ඉදිරියක් අපිට දක්න ලැබෙනවා. ඒ නිසා ඔව් මම කතා කරන්න තිබ්බත් මම මීට වඩා කතා කරන්නේ නැහැ. ඒ වගේ මම ඉල්ලා සින්නවා මේ රටේ ඉන්න හොරු වංචාකාරෝ පස්සුතියෝ දූෂණකාරයෝ දූෂණය කරන්නේ මේ වහාම පුළුවන් මට්ටමින් මට්ටු කරොත් තමයි රටක් හැරීලා අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා මම ප්‍රකාශ කරමින් මගේ කතාවෙන් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු තුසරදිනුල මෙතුමා ඔබතුමා මොකද්ද කරුණ? ගරු තුසරදිනුල මෙතුමා
මට මයික් එක දෙන්නේ
නැහැ.
ආ මේ සීට් එක රස් කරලා ගරු මෝලාසනේ මන්ත්‍රීතුමනි මම මේ ඉතාම වැදගත් කාරණයක් ගැන කියන්නේ. මෙතුමා මත්පැන් බලපත්‍රයක් දුන්න කෙනෙක් නැහැ කියලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට චෝදනා කරනවා. එතකොට මම අහන්නේ මේ බලපත්‍රය දුන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාද? එතකොට එතුමා ආණ්ඩුවේ ඉන්නේ. එතකොට හදිස්සියේ බලපත්‍රයක් එනවා. එතකොට මේගොල්ලෝ ඉන්නේ ආණ්ඩුවේ. එතකොට මේක තමයි අලුත්ම තියරිය. ආණ්ඩුවේ ඉන්න ගමන් මත්පැන් බලපත්‍රයක් ඇවිල්ලා මේ මත්පැන් බලපත්‍රය දාලා දැන් මේ අධිකරණයට චෝදනා කරනවා. එතකොට මේ බලපත්‍රය දුන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාද? එහෙම නැත්නම් තමුන්නාංශද? කථානායකතුමාද? කරුණාකරලා මේ මත්පැන් බලපත්‍රය දුන්න කෙනා කවුද? මේ දුන්න කෙනා කියන එක එනතරව් ගන්න මම ඉතාම වැදගත් කතාවක් මේ.
වෛද්‍යපුර ගලපත් වැද්ද මොකද්ද පස්සේ?
ගරු මුලාසරන් මන්ත්‍රීතුමනි අපි දන්නවා දැන් මත්පැන් බලපත්‍රය දුන්නට පස්සේ ඒක දුන්නට පස්සේ ආපහු අධිකරණයට ගියාට පස්සේ කොහොමත් ඒ මනුස්සයාට ඒක දෙනවා. දැන් මෙතුමාලා දෙන්න කලින් ඕක තීරණය කරන්න තිබුණනේ මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ කියලා. ඒක තීරණය කවුද දුන්නේ කියලා පුතුවල් කියන්නේ. ඒ වගේම තමයි මන්ත්‍රීතුමා පොඩි වෙලාවක් දෙන මන්ත්‍රීතුමා මේ විපක්ෂයේ කියන්න ඕන කාරණා ආණ්ඩු පක්ෂ විසින් කියන එක මම හිතන්නේ ආණ්ඩු පක්ෂය අඳෝනාව තමයි අපි අහන්න වෙලා තියෙන්නේ.
හොඳයි.
ආණ්ඩු පක්ෂය අඳෝනාව තමයි අපිට අහන්න වෙලා තියෙන්නේ.
ගරු සරත් කුමාරසිරි මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමා විනාඩි 7යි නෙමෙයි විනාඩි 14යි ගරු සභාපතිතුමා. මොකද අපේ මේ උපුල් ගලපත්ති ගරු මන්තුමාගේ විනාඩි 7ත් තියෙනවා. ගරු මුලාස්නාඩුඩ
ඔබතුමාට කාලය ලැබෙනවා.
බොහොම ස්තුතියි. ගරු සභාපතිතුමනි රේගු ආඥා පනතත් ඒ වගේම සුරාබදු ආඥා පනතත් ඒ වගේම මුදල් පිළිබඳව යෝජනාවත් මේ පාර්ලිමේන්තුවේ අද සාකච්ඡාවට ගන්න වෙලාවේ ප්‍රථමයෙන්ම ඒ පිළිබඳව කතා කරන්න පෙර ගරු සභාපතිතුමනි අද උදේ වෙච්ච සිදුවීම් පිළිබඳව යමක් කියන්න ඕනේ. අපි තාමත් කඩගාටු වෙනවා අද උදේ මේ උත්තරීතර සභාවේ වෙච්ච සිදුවීම පිළිබඳව. මම මොකද එහෙම කියන්නේ, මම මාස 8කට පෙර දාපු ප්‍රශ්නයක් අද ආව ගරු සභාපතිතුමනි. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ පොලිසිය භාර අමාත්‍යවරයා. හැබැයි අද උදේ ඒ වෙච්ච සිදුවීම අජිත් මානපෙරුම ගරු මන්ත්‍රීවරයා වෙච්ච සිදුවීම එතුමත් ඒ වගේම කාලයක් දාපු ප්‍රශ්නයක්. හැබැයි ගරු අමාත්‍යවරයා මේ සභාව තුල සිටියේදී අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව සභාවෙන් බැහැර වෙනවා. මං අහන්නේ ගරු සභාපතිතුමනි, මම කියන්නේ සෙන්කෝලේට අත තිබීම සාධාරණයි කියලා අජිත් මානපෙරුම මන්තුමා. ඒක මම පිළිගන්නේ නැහැ. නමුත් එතුමාට යම් වේදනාවක් තිබුණා. මේ රටේ පිළිබඳව රට පිළිබඳව ප්‍රශ්නයක් තමයි තුමා කතා කරන්න ගියේ. මමත් අද බලාගෙන හිටියේ මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව යමක් කතා කරන්න, ප්‍රශ්නයක් අහන්න. හැබැයි මේ සභා ගර්භය තුල කැබිනට් අමාත්‍යවරු ඉන්නවා, ප්‍රශ්නේ බැහැර වෙනවා. මොකද්ද කරු සභාපතිතුමා මේ පාර්ලිමේන්තුව? මේ පාර්ලිමේන්තුව මොකද්ද? ඉතින් ඒ නිසා අපි අපසුබල මන්ත්‍රීවරු අපි පොයින්ට් අපෝඩ් එකක් ඉල්ලුවාට ගරු කතානායකතුමා මම ඒක දෙන්නේ නැහැ. මගේ මේ අවුරුදු 3ටම ගරු සභාපතිතුමා ගරු කතානායකතුමා කියලා කතා කරලා තින්නේ කතා දෙකයි. හැමදාම කතාවක් කතා කරොත් කතා කරන්නේ ගරු මූලාසන ආරූඪ මණ්ඩලතුමනි ගරු සභාපතිතුමනි කියලා. මොකද අපි හැමදාම යන්නේ පිටිපස්සට. ඒ නිසා කරුණාකර මේවා නිවැරදි වෙන්න ඕනේ. කරුණාකර මේ රටේ මිලියන 220ක් ජීවත් වෙනවා. අද ගරු සභාපතිතුමා මේ පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් තියනවද මේ මිලියන 222කට? මේ පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නැහැ. ඇයි? ඇයි එහෙමලා තියෙන්නේ? අද මේ සභාව තුළ යම් යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතා කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේ යම් යම් කාරණා කතා කරනවා. කතා කරලා කියනවා මේ පාර්ලිමේන්තු ඇතුළේ ඉඳලාගෙනම පුළුවන් නම් එළියට ගිහිල්ලා කතා කරන්න ඔය ප්‍රශ්නේ කියලා. ඔය කතාව පුළුවන් නම් එළියට ගිහිල්ලා කියන්න කියනවා. හැබැයි ගරු සභාපතිතුමා මේ රටේ මිනිස්සු මෙන්න මේ නිසා මේ පාර්ලිමේන්තුව විශ්වාස කරන්නේ නැත්නම් පත් වෙලා තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා කරුණා කරලා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තියෙන වරප්‍රසාද අහිමි කරන්න කියලා. ඒක මටත් එකයි හැමෝටම එකයි. එතකොට මේ රටේ ජනතාව විශ්වාස කරයි. මොකද මම කියන්නේ මගේ පෞද්ගලික මතය කරු සභාපතිතුමනි. මොකද පාර්ලිමේන්තු වරප්‍රසාදට මුවා වෙලා කියන්න දෙන කුණුහරුප ඔක්කොම කියලා එළියට ගිහිලා කියලා පුළුවන් නම් එළිය මේවා කතා කරන්න කියලා. ඒ නිසාද මේ රටේ ජනතාව මේ පාර්ලිමේන්තුව විශ්වාස කරන්නේ නැති තැනට පත් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා මම මේ යෝජනාව කරනවා මගේ පෞද්ගලික මතය මේක. මොකද අපි මේ පාර්ලිමේන්තුවට ආවේ මේ රටේ ජනතාව පිළිබඳව අපේ දිස්ත්‍රික්කවල තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න මිසක් මේ එක එක කුණුහරුප කියන්න නෙමෙයි. ඒ නිසා කරුණාකරලා අද උදේ වෙච්ච සිදුවීම පිළිබඳව මම කඩකාටු වෙනවා. විශේෂයෙන්ම සති හතරකට මේ පාර්ලිමේන්තුව අජිත් මාන්නපෙරු මන්ත්‍රීවට මේ පාර්ලිමේන්තුව සති හතරකට තහනම් කළා. හැබැයි අද රූපවාහිනී නාලිකාවල යන්නේ අජිත් මාන්නපෙරු මන්ත්‍රීවා කරපු වරද්දක් හැටියට මිසක් මේ කැබිනට් ඇමතුරු දීපු පස්වලට උත්තර නොදීපු එක පිළිබඳව නෙමෙයි. ඒක මම එහෙම කියන්නේ. ඒක තාමත්ම බරපතල කාරණාවක්. ඊළඟ කාරණාව ගරු සභාපතිතුමනි, ඔබතුමාටත් මේක වුණා. අද මේ මූලසනේ ඉන්න බසන්ත බණ්ඩාර මන්ත්‍රීවරුත් මේක වුණා. මම ඒකයි මේ කියන්නේ. තහනමට ලක් වුණා. ඒක සමාජයට මටත් වෙන්න පුළුවන්. මොකද අපි මේ රටේ මිනිස්සු රටේ තියෙන ප්‍රශ්න කතා කරන්නනේ පාර්ලිමේන්තුවේ අවස්ථාව ගන්න ගරු සභාපතිතුමා. ඒ නිසා ඒක හෙට මට වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ වැරද්ද අජිත් මාන්නම්පෙරු මන්ත්‍රීවගේ නෙමෙයි. මම පැහැදිලිව කියලා මේකේ වැරද්ද කතානායකතුමාගේ. මොකද කතානායකතුමාට තමයි තියෙන්නේ මේ පාර්ලිමේන්තුව හැසිරීමේ බලය. කතානායකතුමා දැනගන්න ඕනේ වෙලාව කලමනාකරණය කරලා පාර්ලිමේන්තුව හසුරන්න. ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. උදේට ඇවිල්ලා මෙතන කාලය විනාශ කරන්නේ කවුද කියන එක තේරුම් අරගෙන කතානායකතුමා තමයි ඒ කාරණාව විශ්ති කරන්න ඕනේ. එහෙම නැතුව මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මේ තියෙන මේ වරප්‍රසාද නැති කරන එක නෙමෙයි. ඒ නිසා කරුණාකර මේ පිළිබඳව කතානායකතුමාට අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ පිළිබඳව කටයුතු කරන්න කියන කාරණාව. ඊළඟට ගරු සභාපතිතුමනි, ඊළඟ කාරණාව තමයි අද උදේත් මෙතන සාකච්ඡා වුණ මේ පොලිස්පතිවරයා අපත් කිරීම පිළිබඳව. તો අපටත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් පොලිස්පතිවරයා පත් කරන්න තියෙන ක්‍රමවේදය තමයි දැන් සති තුනකට කාලය දික් කිරීම සඳහා ආණ්ඩුකම විභාග සභාව. දැන් ආණ්ඩුකම විභාග සභාවේ ගරු සභාපතිවරයා හැටියට කටයුතු කරන්නේ කතානායකතුමා. හැබැයි ආණ්ඩුකම විභාග සභාවට යෝජනා කරන්න ඕනේ. ආණ්ඩුකම විභාග සභාව තමයි තීන්දු කරන්න ඕනේ පොලිස්පතිවරයාට කාලය දික් කරනවද නැද්ද කියන කාරණාව පිළිබඳව. එතකොට පොලිස්පතිවරයාගේ කාලය දික් කරන එක පිළිබඳව ව්‍යවස්ථා සභාව එකඟතාවයක් පළ කරලා නැත්නම් ඒක ජනාධිපතිවරයා පත් කිරීම සාධාරණයි කියලා කතානායකතුමා කියනවා. ඉතින් මේක මහ පුදුම විහිළුවක්. ඉතින් ඒ නිසා අපි අහනවා ගරු සභාපතිතුමනි, මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඇත්තටම පොලිස්පතිවරයෙක් ඉන්නවද මේ රටේ? මමහන්නේ එකයි ඇත්තරම පොලිස්පතිවරේ වර්තමාන මේ වෙනකොට ඉන්නවද කියන කාරණාව පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. මම දැක්කාද පත්තරයක තියෙන අපේ කථානායකතුමා නම් කියනවා කරු කථානායකතුමා නම් කියනවා ගරු සභාපතිතුමනි පොලිස්පතිතුමා පත් කිරීම මේ ඉදිරි සති තුන සඳහා පත් කිරීම සාධාරණයි කියන කාරණාව පිළිබඳව කථානායකතුමා ඊයේ දවසේ මේ පාර්ලිමේන්තුවේ කියනවා. ඉතින් ඒක අපි දන්නේ නැහැ මේ විවස්ථාදායක සභාව හදලා තියෙන මොනවද කියන කාරණාව පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි ගරු සභාපතිතුමනි මේ රේගුව පිළිබඳව සුරාබදු පනත පිළිබඳව යමක් කතා කරනවා. දැන් අපි දන්නවා මේ වෙනකොට විශාල බදු මුදල් ප්‍රමාණයක් දැන් 2013 2023 වසර සඳහා ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ගරු සභාපතිතුමනි බිලියන 214ක ආදායමක්. 2023 වසර සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වෙනවා බිලියන 214ක ආදායමක්. හැබැයි ජනවාරි සිට ජූලි දක්වා ගරු සභාපතිතුමා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ආදායම හැටියට එකතු වෙලා තියෙන්නේ රුපියල් බිලියන 86.6යි. ඊළඟට ඉලක්කගත දුම්කල ආදායම වන රුපියල් බිලියන 3ත් එක්ක ඒකෙන් ලැබිලා තියෙන රුපියල් මිලියන 363යි. එතකොට මේ සුරාබදු දෙපාර්තමේන්තුව බලාපොරොත්තු විදිහ 2023 ආදායමෙන් අඩක්වත් මේ වෙනකොට එකතු වෙලා නැහැ. හැබැයි අපි කල්පනා කරන්නේ දැන් ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි ගරු සභාපතිතුමනි අධික වශයෙන් රටබීමවල මිල ඉහළ යෑම. අපි පහුගිය දවස්වල අපි දැක්කා පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මේ රටබීම පිළිබඳව අධික විදියට මිල ඉහැම් පිළිබඳව කතා කරා. දැන් මම නිකම් මම දන්න රටබීම අහලක් තියෙන මම හිතවතෙකුට කතා කරපුවාම මම ඔහුගෙන් අහුවාම ඔහු කියන්නේ මොකද්ද? ගල් බෝතල් 300ක් විකුණුනා නම් අද වෙනකොට එදා හැබැයි මේ අධික මිල ඉහළ යාම නිසා ඒ ගල් බෝතල් 300 අද ගල් බෝතල් 50ට අඩු වෙලා තියෙනවා. එතකොට අපි අහනවා ආණ්ඩුවෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන ගල් බෝතල් වලට වැඩි බාර තියෙනවද? අත්ත කතාව කිව්වොත් රටේ ගල් බෝතල් වලට වැඩි බාර තියෙනවා. මම මේ කියාගෙන ආවේ ගරු සභාපතිතුමා හරි මම මේ කියාගෙන ආවේ ගරු සභාපතිතුමනි මේ චාමර සම්පත් ඇමතුමත් ඉන්නවා චාමර සම්පත් ඇමතුමත් මේ ගල් බෝතල් ගැන කතා කරා පහුගිය කාලේ. ඒ නිසා මම මේ කියන්නේ ගල් බෝතල් 300ක් විකුණපු රටබීම අහලාද විකුණන්නේ ගල් බෝතල් 50යි. එකක් අධික මිල ඉහළ යාම, අනිත් කාරණාව තමයි අර මම කිව්වා වගේ ගල් බෝතල් වලට වැඩිය බාර తీනවා එමෙතනමද. එහෙම තියෙනවා. මම දැක්කාද සුරාබදු කොමසාරිස්තුමා මෙතන ඉන්නවා. අර පහුගිය කාලේ රුපියල් 25000ට දීපු කඩ ටික ඔක්කොම తాවකාලික වසා දාලා තිනවා. මම හිතන්නේ නඩුවක් කරනවා නඩුවසන් නිසා. රුපියල් 25000ට දුන්නේවා. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි ඒ නිසා මේ 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 தත්ත්ව නිසා බරපතල කාරණාව තමයි අපේ ගම්වල සිදුවලා තියෙන්නේ. මොකද්ද? බරපතලම කාරණාව හැම ගමකම කසිප්පු වැඩි වෙලා තියෙනවා. හොරමත්පන් වැඩි වෙලා තියෙනවා. අද ඒ හොරමත්පන් නිසා මොකද ගල් බෝතල ඉහළ යාම රටබීම වල ඉහළ යාම නිසා හොරමත්පන් විශාල ප්‍රමාණයෙන් වැඩි වෙලා තියෙනවා අද ගම්වල. අද තත්ත්වය මොකද්ද? ගෙදර තියෙන රේඩියෝ එක ගෙදර තියෙන ටීවී එක විකුණ බාරගට යන්න බැරි නිසා අර තියෙන හොරමත්පන් අද පානය කරන්න පුරුදු වෙලා තියෙනවා අපේ ගම්වල මිනිස්සු. ඒ නිසා එක පැත්තකින් සුරාබදු දෙපාර්තමේන්තුව ආණ්ඩුව බලාපොරොත්තු වෙච්ච ආදායම අහිමි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අර මම කිව්වා වගේ ගමකට එක බාර එකක් වැඩිලා තියෙනවා. අනිත් පැත්තකින් අර මම පෙර කිව්වා වගේ කසිප්පු එහෙම නැත්නම් අනවසර බත්පැන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේක ඉතාමත් බරපතල ප්‍රශ්නයක් ගරු සභාපතිතුමා. අනිත් කාරණාව තමයි බදු එකතු කරනවට වැඩිය සුරාබදු නිලධාරීන්ගේ බද්ද වැඩි වෙලා තියෙනවා. එහෙමත් ආදායම වැඩි වෙලා තියෙනවා විශාල වශයෙන්. දැන් අපි අර එක මන්ත්‍රීතුමෙක් කිව්වා අපිට ගහන බද්ධ පිළිබඳව අපි බොහොම හදවතින් අපි මේ බද්ධ වාර්ෂිකව දෙනවා මාසිකව අපි වැටුපෙන් කැපිලා යනවා දීමනාවේ හැබැයි සමහර සුරාබදු නිලධාරින්ගේ ආදායම බලපුවාම අපි කොහෙද කියලා අපි ඉන්නේ කොහෙද කියලා හිතාගන්න බෑ අපි දන්නවා පෞද්ගලිකව සමහර සුරාබදු නිලධාරින්ට පෞද්ගලික සුරාබදු සැල් තියෙනවා විශාල වශයෙන් එක නෙමෙයි දෙක තුන තියන අය ඉන්නවා රෙසුල්ෙන් බා තියන අය ඉන්නවා හැබැයි රටේ ආදායම අඩු වෙලා තියෙනවා ඔවුන්ගේ ආදායම ගරු සභාපතිතුමා වැඩි වෙලා තියෙනවා ඒ විදිහම තමයි ගරු සභාපතිතුමනි මේ පිළිමදොත් යමක් කියන්න ඕනේ දැන් මේ රට බීමහල් කරන ව්‍යාපාරිකෝ අද පහුගිය කාලේ වගේ නෙමෙයි පල්ලෙහාට වැටලා තියෙනවා අයි මේකට හේතුව විකුණන එක අඩු වෙලා තියෙනවා අලවි අඩු වෙලා තියෙනවා එයින් ලැබෙන ලාභෙන් 15%ක් වැට් එක සඳහා ගෙවනවා මුළු ලාභෙන් 15%ක් ආණ්ඩුව වැට් සඳහා අය කරගන්නවා ඊට ඒ වගේම තවත් බදු සඳහා එක් එක් බදු සඳහා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම සියන 2.5ක බද්දක් ගන්නවා රාජ්‍ය ආරක්ෂණ බද්ද 15%ක් ගන්න වැඩ්බද්ද ඒ නිසා රට බීමහල් කරන ව්‍යාපාරිකයෝ අද අන්තාසන්නව අපිට පත්විලා තියෙනවා මොකද එකක් ඒකට විශාල වශයෙන්ම හේතුව බදු ගහනවට වැඩිය අර රට බීම අලෙවි කරගන්න බෑ අද මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය නිසා එදා ගල් බෝතලයක් බීපු සාමාන්‍ය මිනිහා
අද විනාඩියේ තියෙන ගරු මන්ත්‍රීතුමා
ගරු සභාපතිතුමා මට විනාඩි 14ක් නේද
ඔබතුමා විනාඩි 14 අවසන් කරමු මන්ත්‍රීතුමා
ඔව් හරි අවසන් විනාඩි දෙක මම තව එක කාරණාවක් මතක් කරන්න ඕනේ ඊළඟ කාරණාව තමයි ගරු සභාපතිතුමා වේගුව පිළිබඳව ඉතාමත්ම හොඳ අදහස් කීපයක් තියෙනවා මොකද හේතුව මම මේ මාසයකට කීපයකට පෙර ගියා මේ අර පිටරටින් ගේන එවන බඩු ගේන භාණ්ඩ වර්ගයක් ගන්න ගරු සභාපතිතුමා කියන්නේ ලැජ්ජයි මේ රටේ විදේශ විනිමය නැතුව පහුගිය කාලේ අපේ ඉන්න විදේශ ශ්‍රමිකයන් මේ රටට විදේශ විනිමයවන් නැතුව රෙමිටන්ස් එවන්නේ නැතුව අඬන හිටව අපහුගේ කාලේ ආණ්ඩු රට අඬන හිටියා මොකද ඩොලර් මිලියන 600ක් 550ක් ආව 2018 19 හැබැයි 2022 වෙනකොට ඒක ආවේ නැහැ ඩොලර් මිලියන 100ට බැස්සා එක මාසෙට ඒ අහිංසක මිනිස්සු කොරියාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් සෞදිය වෙන්න පුළුවන් කොහෙත් වෙන්න පුළුවන් බහරෙන් වෙන්න පුළුවන් ඒ අහිංසක මිනිස්සු එවනවා කරු සභාපතිතුමා ඩෝ ටු ඩෝ කියන සිස්ටම් එක ඒ බඩු මල්ල ගෙදරින් ගෙදරට ගෙනියන බඩු ගෙනියන ක්‍රමයක් දැන් හැදිලා තියෙනවා ඩෝ ටු ඩෝ කියලා අද එන කන්ටේනර්ස් එන්නේ ඒ රට ඉන්න ශ්‍රමිකයාගේ පාස්පෝර්ට් එක බලලා ඒ බඩු ටික දාන්නේ හැබැයි මාස දෙක තුන වේගුවේ හිර කරගෙන ඉන්නවා ඒ කන්ටේනර් ක්‍රියා කරලා දෙන්නේ නැහැ සමහර විට ඒක ඇතුළෙන්න පුළුවන් ඔය ඉවත් කරන කෑම જાති නූඩ්ලස් ටිකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සෙමන්ටින් එකක් වෙන්න පුළුවන් ඒ ගෙදර වැඩ කරන
කතා අවසන් කරන කරුමතුමා
ඒ ගෙදර වැඩ කරන අහිංසක ගෙදරින් හම්බෙන බඩු මුට්ටුවක් වෙන්න පුළුවන් හැබැයි මාස දෙක තුන ගරු සභාපතිතුමා වේගුවේ ඇතුළේ හිර කරගෙන කන්ටේනර් හිර කරගෙන ඉන්නවා ඒවා ක්ලියර් කරන්නේ නැහැ ඇයි මේ රටේ තියෙන වෙනත් විශාල කම්පැනි කාරවන්ගේ කීම නිසා ඒ නිසා මේ මම විශේෂම ගරු සභාපති අවසාන වශයෙන් ඉල්ලනවා කරුණාකරලා පාර්ලිමේන්තුව අපි මේවා පිළිතුරු බලන්න ඕනේ ඒ අහිංසක මිනිස්සු වෙන බාන්න ටික පුළුවන් තරම් ඉක්මනට නිදහස් කරලා දෙන්න රේගුව කටයුතු කරන්න ඕනේ රේගුවත් මම අර කිව්වා වගේ තමයි රේගුවේ නිලධාරින්ගේ තාදායම ඉතාමත් ඉහළ තත්ත්වයක තියෙනවා හැබැයි අවාසනාව කියන්නේ රටේ ආදායම බිඳුවට බැහැලා ගරු සභාපතිතුමා බොහොම ස්තුතියි
තැන්කියු ගරු ජේසී අලවතුල මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා
බොහොම ස්තුතියි මුණසුනර මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම සුරාබදු ඒ වගේම රේගු ආඥාපනත ඇතුළු මුදල් අමාත්‍යාංශයේ අනපනත් ඉදිරිපත් කරන වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ රටට බදු ආදායම අවශ්‍යයි ඒක අපි කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ නමුත් අපි පැහැදිලිවම කියන්න ඕනේ අපිට ආදායම් ගන්න තියෙන තැන් වලින් අපි හරියට ආදායම ගන්නවා ඉතින් එහෙම නැතුව දැන් අද අපි මේ වෙනකොට අපි දකිනවා රට තුල විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ පේයි ටැක්ස් ටැක්ස් එක සම්බන්ධයෙන් අපේ හර්ෂ සිල්වා මැතිතුමා මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතා කරා. ඒක පැහැදිලිවම කියන්න ඕනේ, විශේෂයෙන්ම මේ තත්ත්වය තුළ අද අපි පාර්ලිමේන්තුව තුලදීම අපි හම්බුණා ගිය සතියේ, මේ සතියේ මුල විශ්වවිද්‍යාල ආචාර්යවරු පූටායකේ ඒ කණ්ඩායම විපක්ෂ නායකතුමා සමග අපි මන්ත්‍රී කණ්ඩායම හමු වුණාම අපිට පුදුම හිතුණා, අද මේ තත්ත්වය තුළ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය කොයි ආකාරයෙන්ද අරන් යන්නේ කියන එක සම්බන්ධයෙන්. මොකද අද මේ තමන්ගේ ඒ පඩිය දිහා බැලුවාම මේ බදු තත්ත්වයත් එක්ක විශාල වශයෙන් අසරණ වෙලා තියෙන මේ කණ්ඩායම් ගණනාව. අපිට සමහර විශේෂයෙන්ම අපේ සමහර ආචාර්යවරු කිව්වා පැහැදිලිවම තමන්ගේ පඩිය ලැබෙන ප්‍රමාණයෙන් මේ ටැක්ස් එක කපලා තමන්ට ඉතුරු වෙන්නේ කීයද කියලා. සමහර මහාචාර්යවරු කිව්වා මේ ඔක්කොම කැපිලා අපි ගත්ත ණයත් කැපනකොට මාසේ අන්තිමට රුපියල් 21000යි ලැබෙන්නේ කියලා. තව එක මහාචාර්ය වෙරියක් කිව්වා රුපියල් 5000යි ලැබෙන්නේ කියලා. ඉතින් එතකොට අපේ රටට අවශ්‍ය දැන් මේ 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 අයට රට යන්න එහෙම නැත්නම් විදේශවල ඕනතරම් අවස්ථා තියෙනවා. ඉතින් තවදුරටත් දැන් මේ ඉතුරු වෙලා ඉන්න ආචාර්යවරු ටිකත් ඉතුරු වෙලා ඉන්නේ තමන්ට මේ රටට යමක් කරන්න ඕනි. අපි මේ විශ්වවිද්‍යාල දරුවන්ට මේ මේ අපේ සහය අවශ්‍යයි කියන මතයේ ඉන්න කණ්ඩායම විතරයි. ඉතින් මේ වෙනකොට විශාල වශයෙන් අවශ්‍ය ආචාර්යවරු විශාල ප්‍රමාණයක් විදේශගත වෙලා තියෙනවා. 8000ක් විතර මේ වෙනකොට අවශ්‍යයි. නමුත් දැනට ඉන්නේ 6000ක් විතර. ඉතින් තවදුරටත් මේ කට්ටිය මේ බදු තත්ත්වයක් එක්ක මේ රටේ අද ඇති වෙලා තියෙන වර්තමාන තත්ත්වයක් එක්ක විදේශගත වෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය තුළ දැන් විශ්වවිද්‍යාල ආචාර්ය විතරයි මම උදාහරණයක් ගත්තේ. ඒ වගේ අපිට රටට අවශ්‍ය විශාල පිරිසක් අද අපිට අහිමි වෙගෙන යනවා. නොයෙකුත් ශේෂ්‍යවල එක ශේෂ්‍යයක විතරක් නෙමෙයි. අපි උදාහරණයක් ගත්තේ මේ පූටාගේ ආචාර්ය මණ්ඩලෙ අපි හමු වුණ නිසා ඒ අය අපි සමග පවසුපු කාරණා. ඉතින් ඒ නිසා මෙන්න මේ තත්ත්වය තුළ මේක මේ ඊළඟට එන නොවැම්බර් මාසේ එන අයවැය ලේඛනත් එක්ක මේක සංශෝධනය විය යුතුමයි. ඒක අනිවාර්යෙන් විය යුතු, නැත්නම් අපේ රටට අවශ්‍ය පුජ්‍යලයන් අපිට අහිමි වෙන තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් අපිට බදු ලබා ගන්න තියෙන ආයතන මොනවද? දැන් අපි කතා කරාම විශේෂයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව. දැන් සුරාබදු දෙපාර්තමේන්තුවේ අපිට බදු ලබා ගන්න තියෙන අවස්ථා ගණනාවක් අහිමි වෙලා තියෙනවා. එකක් තමයි මේ ස්ටිකර් එක. අපි දන්නවා මේ ස්ටිකර් එක හොරට අච්චු ගහලා විශාල බදු ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තියෙනවා. තාම බැරි වුණා මේක සම්බන්ධයෙන් හරියට පරීක්ෂණ කරලා ඒ අහිමි වුණු බදු ප්‍රමාණය අය කරගන්න. ඉතින් ඒ තුල මේකට සම්බන්ධ පුජ්‍යලයන් ගණනාවක් ඉන්නවා. ඒ නිසා මම පැහැදිලිවම කියනවා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඒ විතරක් නෙමෙයි, තව බදු ගෙවපු නැති ආයතන නිෂ්පාදනාගාර ගණනාවක් තියෙනවා. දැන් කාගේද මේවා? එතකොට මේවා අයිති අය ආණ්ඩුවට සම්බන්ධ. ඉතින් අනිවාර්යයෙන්ම මේ බදු අය කරගත යුතුයි. එතකොට අපි විශ්වවිද්‍යාල ආචාර්යවරයාට එහෙම නැත්නම් රටට අවශ්‍ය පුජ්‍යලයට 30%ක් තමන්ගේ පඩියට බදු ගහලා අය කරගන්නවා. නමුත් මේ තමන්ට අය කරගන්න තියෙන ස්ථාන වලින් ඒ අවශ්‍ය බදු ප්‍රමාණය අය කරගන්නේ නැතුව කෝටි ගණන් හම්බ කරන්න අවස්ථාව දීලා තියෙනවා. අපි දන්නවා සමහර සුරාබදු එහෙම නැත්නම් නිෂ්පාදනාගාරවලට කෝටි 300-400 අද ආණ්ඩුවට ගෙවන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේවා අය කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලකට යන්න එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය කාලේ ගොටබේ රාජපක්ෂ ජනාධිපතිගේ රජයේ කාලේ මේ රජය ඒ වෙලාවේ මුදල් අමාත්‍යාංශයෙන් මේ සීනි සඳහා බදු නිදහස් කරා. ඒ සීනි සඳහා බදු නිදහස් කිරීමේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයම් පිළිගත්තා. අපේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුදල් කාර්ක සභාවට ඇවිල්ලා පිළිගත්තා. ඒ සඳහා රුපියල් බිලියන 16ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට මේ සමාගම් මේ කාල
විනාඩි දෙකක් ඔබතුමාට
මේ කාල සීමාව තුළ කවුද මේ සීනි ලංකාවට ගෙන්නුවේ කියන එක පැහැදිලිව තියෙනවා. අපි දැක්ක ඒ කාලේ අපි පාර්ලිමේන්තුවේ කතා කරා ඒ කෙටි කාලය තුළ බදු නිදහස් කරපු කාලය තුළ එක් සමාගමක් විල්මා සමාගම විශාල ප්‍රමාණයෙන් ඒ කාල සීමාව තුළ 80%ක් විතර ගෙනාවු සීනි ටික ගෙනත් තිබ්බා. එහෙමනම් ඇයි මේවා අයකර ගන්න අවශ්‍ය පියවර ගන්නේ නැත්තේ. ඉතින් මේ මේවා අයකර ගන්නේ නැතුව අපේ රටේ අත්‍යවශ්‍ය පුජ්‍යලයන්ට බදු ගහලා එහෙම නැත්නම් ඒවා දරා ගන්න බැරි තැනට ගෙනල්ලා අද විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි ගත්තාම කස්ටම් එක අර කිව්වා වගේම මේකෙදි අපිට රජයට හිමි කරගන්න තියෙන බදු ගණනාවක් සියයට ගණනාවක් අහිමි වෙනවා. දැන් මේකේ වංචා දූෂණ ගණනාවක් තියෙනවා කියන එක අපි කවුරුත් දන්න දෙයක්. ඉතින් මේ සඳහා අද නවීන තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නවා ලෝකේ දිනුන වෙලා තියෙන රටවල් ගත්තාම සිංගප්පූරුව ගත්තාම සිංගප්පූරුවේ කස්ටම් එක කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ. අපි ගත්තොත් දකුණු කොරියාව දිනුන වෙලා තියෙන රටක්. දැන් දකුණු කොරියාවේ කොහොමද මේ බදු අය කරගන්න ක්‍රමවේදන් සකස් කරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් මුදල් අමාත්‍යද විශේෂම අපි පැහැදිලිවම කියන්න ඕනේ අපි යල් පැන ගියේ පනත් මේවා සංශෝධනය කරන්න ඕනේ. රෙගුහා සම්බන්ධයෙන් ගොඩක් පනත් තියෙනවා ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ ගෙනාව පනත්. ඒවා වෙනස් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අලුත් තාක්ෂණය අපි පාවිච්චි කරන්න ඕනේ. අපි දැක්ක සමහර වෘත්තීය සමිති රෙගුවේ තියෙන සමහර වෘත්තීය සමිති මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරනවා විරුද්ධයි. ඉතින් එහෙම මේක කරන්න බෑ. මේක රටටම වැඩිම ආදායම ගන්න තියෙන ස්ථාන. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රජයට මෙන්න මේව වෙනස් කරලා විශේෂයෙන් විපක්ෂයක් කරලා අපේ සහයත් අපි දෙනවා මේ රටට ආදායම අවශ්‍යයි. මොකද රට බංගලොත් වෙලා තියෙන රටක්. නමුත් ඒවා ක්‍රමවේදයක් තුල මේවා හොරගම් කිරීමට වංචාව දූෂණය අද මේ වගේ ඒවා ගිහිල්ලා තියෙනවා. එමුණ ඒව නවත්තලා රටට මේ ආදායම ගන්න විදියට රටේ ජනතාව තලාපෙලන්නේ නැතුව බදු අය කරගන්න තියෙන ස්ථාන වලින් බදු අය කරගන්නේ නැතුව ඒ අයට සහන දීලා එමු නැත්නම් ඒ අයට වෙනත් වාසි දීලා මේ කරන ක්‍රියාවලිය තුල තමයි අද රටට බදු අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අද සුරාබදු සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි දකිනවා මේ බදු වැඩි කිරීම තුල හරියට ඒ ආදායම එකතු වෙලත් නැහැ. යම් කණ්ඩායමකට විතරක් ඒ ආදායම ගිහිලා තියෙන කීප දෙනෙකුට. නමුත් රටේ ජනතාවට මත්පැන් පානය කරන රටේ ජනතාවට අද විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. තමන්ගේ ඒ තමන් පාවිච්චි කරන මත්පැන් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ගිහිල්ලා තියෙනවා වෙනත් ප්‍රමිතියෙන් තොර මත්පැන් සඳහා අද ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේවා සියල්ල කල්පනා කරලා මේ බදු සංශෝධන කිරීමේදී ක්‍රියාත්මක කරලා රටට බදු අය කරගන්න ක්‍රමය නිසියාකාරයෙන් අර ලෝකේ දියුණු රටවල් ක්‍රියාත්මක කරනවා වගේ ඒවා අලුත් තාක්ෂණයත් එක්ක කටයුතු කරනවා නම් මීට වඩා මේ බදු අය කර ගැනීම හැකි වෙනවා කියලා මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙමින් මම වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුති ගරු ගාමිණී වලේබොඩ මැතිතුමා, ඔබතුමාගේ විනාඩි 7ක කාලයක් තිබෙනවා.
මුල් අසනාරුණ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ විනාඩි 10ක කාලයක් ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාගේ කාලයත් මට තමයි එකතු වෙන්නේ.
ඔබතුමා ඒ කාලයත් ගලප ගන්න.
ස්තුති මූලාසනාරුණ මන්ත්‍රීතුමනි, අදට යෙදී තිබෙන්නේ මේ මුදල් අමාත්‍යාංශයේ හරහා ඉදිරිපත් කරපු රේගු ආඥා පනතේ, ඒ වගේම නිෂ්පාදන බදු පනත සහ මුදල් පනත්, ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නියෝග පිළිබඳව සාකච්ඡා කරන සම්මත කරගන්න යෙදිලා තියෙන විවාදයක්. මේ පනත් ගෙන එන්නේ ඇයි? මේ පනත් ගෙන ආවේ රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීම සඳහා. එතකොට මේ පනත් ඇතැම් මේවා මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා ඉවරයි. ඒවයි එකතු කරගත්තු බදු මුදලුත් මේ වෙනකොට වියදම් කරලා ඉවරයි. මේ පනත් මගින් පනවන නව බදු හෝ බදු අනුපාත වැඩි කිරීම හරහා රජය අපේක්ෂා කරන බදු ආදායම් ලබා ගන්න පුළුවන්ද බැයිද කියන කාරණාව අද දවස පුරාවට මේ සභාව තුළ අඩු වැඩි වශයෙන් විවාදයට ලක් වුණා. අපේ අවධානය යොමු කළොත් මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, මේ විශාල මේ එන පනත් ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් පිළියෙල කරන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ ආදායම් උත්පාදනය කරන ආයතනවල ඉහළ කළමනාකරණය සමග සම්බන්ධ වෙලා. හැබැයි අපිට දකින්න ලැබෙන කාරණාව තමයි මේ අනපනත් පැනෙව්වට දැන් මෙතන කතා කරපු ආණ්ඩුපක්ෂේ විපක්ෂේ සියලුම දෙනා කියපු දෙයක් තමයි සුරාබදු දෙපාර්තමේන්තුව ගත්තාම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක ළඟා කරගන්න බැරි වෙලා තියෙනවා කියන කාරණාව. දැන් සුරාබදු දෙපාර්තමේන්තුව කොහොමද ආදායම් ඉලක්ක ළඟා කරගන්නේ? එක නීතියක් ගේනවා බදු පනවන්න, තව නීතියක් ගේනවා බදු ටික එකතු කරගන්න බැරි වෙන්න. බදු ගෙවන්නේ නැතුව ඉන්න සමාගම් වලින් බදු අය කරගැනීමේ ක්‍රියාවලියට ඒ දෙපාර්තමේන්තු යනකොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනි ආකාරය පිළිබඳව නෑසූ කණින් ඉන්න
නිලධාරීන් කණ්ඩායමක් සහිත මුදල් අමාත්‍යාංශයක් හෝ එවැනි ආකාරයට කටයුතු කරන අමාත්‍ය මණ්ඩලයක් එක්ක ඒ ආයතන බදු එකතු කරගන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡාවට භාජනය වෙන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම් මූලාසන අරුණ මන්ත්‍රීතුමනි, දැන් ලංකාවට අවශ්‍යයි අවුරුද්දකට එතනෝල් අවශ්‍යතාවයේ එතනෝල් ලීටර් මිලියන 34. දැන් මේ වෙනකොට අතිරික්ත නිෂ්පාදනයේ විදියට එතනෝල් ලීටර් මිලියන 6ක් එකතු වෙලා තියෙනවා, ඉතුරු වෙලා තියෙනවා, පාවිච්චියට ගන්නෙ නැහැ. ඒ වගේම තමයි සමාගම් දෙකක් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම, දැන් සුරාබදු දෙපාර්තමේන්තුව ගිය මාසය තුලදී එකතු කරගත යුතු බදු මුදලෙන් රුපියල් බිලියන 6.2ක් එකතු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ බදු ප්‍රමාණයෙන් 2.4ක් බදු, 3.8ක් ප්‍රමාද ගාස්තු, මුළු ප්‍රමාණය 6.2ක්. එතකොට දැන් මේ 6.2 මේ ප්‍රමාණය ගෙවන්න තියෙන්නේ කවුද? සමාගම් දෙකක්. සමාගම් දෙකයි ගෙවන්න තියෙන්නේ. මේ රටේ නියමාකාරයට බලපත්‍ර අරගෙන නියමාකාරයට බදු ගෙවලා හොර ස්ටිකර් ගහන්නේ නැතුව බහණ්ඩ විකුණන සමාගම් ටික බදු ගෙවලා තියෙනවා. කවුද බදු ගෙවලා නැත්තේ? ගෙවලා නැත්තේ අන්නර පැත්තට සම්බන්ධ, මේ සභාවට සම්බන්ධ, එහෙම නැත්නම් මේ යහපාලන කාලේ අර මුදල් වංචාවලට මහ බැංකු වංකොල්ලේට සම්බන්ධ වෙලා හිටපු සමාගම් වලට අනුබද්ධ අර කුනිස්පාදනය කළ රටේ මෙතන සමාගම් තමයි මේ බදු ගෙවලා නැත්තේ. එහෙනම් ඒවෙන් හරියට අය කරගන්න, ඇයි ඒ සඳහා ක්‍රියා මාර්ග ගන්න බැරි කියන එක අපි මේ සභාවේදී අහනවා. ඒ වගේම තමයි මූලාසන ආරවුල මන්ත්‍රීතුමනි දැන් වෘත්තිකයන්ගේ බදු ප්‍රශ්න පිළිබඳව කතා කළා. මම කියන්නම් දැන් රුපියල් ලක්ෂයක මාසික වැටුපක් එනකොට ආදායම් බදු සීමාව ඉක්මවා යනවා. බදු නිදාස් සීමාව මාසිකට රුපියල් ලක්ෂයයි, රුපියල් ලක්ෂයයි රුපියල් 1,50,000 අතර වැටුපක් එනකොට ආදායම් බද්දක් ගෙවන්න වෙනවා. මේ රුපියල් ලක්ෂයේ ඉඳලා 1,50,000 දක්වා සීමාව තුළ එකතු කරගන්න ආදායම් බදු මුළු ප්‍රමාණය ගත්තොත් ආදායම් බදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 2.6යි, මිලියන 2600යි එකතු කරගන්නේ. හැබැයි සේවකයෝ මිලියනයකට අදාළ ආසන්න ප්‍රමාණයක් මේ රේන්ජ් එකේදී, මේ අනුපාතයේදී, මේ පරාසය තුළදී පීඩාවට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා අපේ ආංශික අධිෂ්ඨාන කාරක සභාවේදීත් අපි ලංකාවේ ඉන්න සියලුම වෘත්තිකයෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ ඇතුළු සියලුම මාසික පඩි ගන්න අය ගෙනල්ලා සාකච්ඡා කළා. ඒ අයගේ ඉල්ලීම තමයි, ඒ වගේම අපි නිරීක්ෂණය කරන කාරණාව තමයි මේ මාසික බදු නිදහස් දීමනාව රුපියල් ලක්ෂයේ ඉඳලා අඩුම තරමේ රුපියල් 1,75,000 හෝ 1,50,000 දක්වාවත් වැඩි කළා මේ අයට සහනයක් ලබා දෙන්න මේ අයවැයෙන් කටයුතු කරන්න කියන එක අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද ඉතා විශාල වශයෙන් වෘත්තිකයන් මේකෙන් පීඩාවට පත් වෙලා තිබෙනවා. ඒකෙන් විශාල ආදායම් අහිමි වීමක් වෙන්නේ නැහැ කියන කාරණාවත් අපි පෙන්눔 කරලා දෙනවා විතරක් නෙමෙයි, ඒ අහිමි වෙන ආදායම රැස් කරගන්න පුළුවන් ප්‍රවේශයන් ටිකකුත්, මාර්ග ටිකකුත්, ගෙවන්නේ නැති බදු ගෙවන්නේ නැති සමාගම් සමූහයකුත් අපි එළිදරව් කරලා දෙනවා. ඒ වගේම තමයි මේ වෘත්තිකයන්ට පනවලා තියෙන බදු අනුපාතවල ඉහළම අනුපාතයේ මූලාසන ආරුද මන්ත්‍රීතුමනි 30%. 30%ක් තමන්ගේ වැටුපෙන් බදු විදියට අය කර ගන්න කොට කොහොමද ඒ වෘත්තිකයන් මේ රටේ ඉන්න තමන්ගේ සේවයේ මේ රටට සලසන්න හිත හදාගන්නේ කියන පස්සේ ඒගොල්ලන්ට තියෙනවා. ඒ අයට නිදාස අධ්‍යාපනයෙන් උගන්වලා තියෙනක ඇත්ත, බදු මුදල් වලින් උගන්වලා තියෙනක ඇත්ත. ඒ වෘත්තික ওই මට්ටමට ආවේ නිදාස අධ්‍යාපනයෙන් වෙන්න පුළුවන්, නිදාස සෞඛ්‍යයෙන් වෙන්න පුළුවන්, මේ රටේ සම්පත් පාවිච්චි කරලා වෙන්න පුළුවන්. හැබැයි ඒ අයට මේ ටික ඔක්කොම අතහැරලා ගිහිල්ලා වෙන අවස්ථාවක් තියෙනවා නම් මේ 30%ේ බදු අනුපාතය නිසා රට හැර යන එක නවත්තන්න මේ අනුපාතය අවම තරමින් මූලාසන ආරුඩු මන්ත්‍රීතුමනි මුදල් අමාත්‍යාංශයේ අපි මෙතන නම් කවුරුත් මුදල් අමාත්‍යවරු පේන්නේ නැහැ, රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනාම නැහැ. ඒ අයගේ අවධානය ලක්වෙන්න අවශ්‍යයි මේ 30%ේ අනුපාතය අවම තරමින් 30%ේ මට්ටමටවත් ගෙනෙන්න. ඒ සඳහා අවශ්‍ය සංශෝධන මේ අයවැයෙන් ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ අනපනත් ගේන්නේ බදු අය කරගැනීමේ චේතනාවෙන් නම් මීට වඩා බදු එකතු වෙච්ච තැන් ටිකක් තියෙනවා. ඒ තැන් නිවැරදි කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ තැන් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. පරිපාලනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. මම එක කරුණක් පෙන්වලා දෙන්නම්. අපි අවධානයට ලක් වෙච්ච කාරණාවක් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වෙනකොට කොමසාරිස් ජෙනරාල් කෙනෙක්පත් කළා නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දේශීය ආදායම් පනත එකතු කළ අගය මත බදු පනත ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලගන්වන, ක්‍රියාත්මක කරන, පරිපාලනය කරන පනත් වල වගන්ති නීත්‍යානුකූල වෙන්න නම් නිශ්චිතව ඉස්පත් කරපු ස්ථීර දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයෙක් අවශ්‍යයි. වැඩබලන දේශියාදායම් කොමසාරි ජෙනරාල්වරයෙක් ගන්න තීන්දුව අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලැක්වීමේ හැකියාව සහිතව තමයි අද රාජ්‍ය ආදායමෙන් 60%ක් එකතු කරලා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ. ඇයි ගරු මන්ත්‍රීතුමනි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි රජයේ අවධානය යොමු වෙන්නේ නැත්තේ? ඇයි මුදල් අමාත්‍යාංශයට බැරි මේ කොමසාරි ජෙනරාල්වරයා පත් කරන්නේ මාස 6කටද මාස 10කටද කොච්චර කාලයකට හරි? ඇයි ස්ථිරව පත් කරන්න බැරි? මේ මාස 6කට මාස 10කට පත් කරන ක්‍රියාවලියෙන් බැහැර වෙන්න ඕනි. මම මීට කලිනුත් කිව්වා අඩුතරම අවුරුදු 3ක්වත් ඉන්න පුළුවන් කොමසාරි ජෙනරාල්වරු ආයතන ප්‍රධානින් මේ ආයතන තුනට පත් කරන්න ඕනි. ඒක වෙනම කතාවක්. හැබැයි දැනට එක්කෙනෙක් පත් කළා තියෙනවා නම් ඇයි එයාට ස්ථිරත්වය දෙන්නේ නැත්තේ? එහෙම නැතුව මේ ක්‍රියාත්මක කරන නීති අනපනත් සියල්ලම නීතිය ඉදිරියේ නිෂ්ප්‍රභවවන තත්ත්වයකට ගියොත් එහෙම මේ එකතු කරගන්න ආයතනයත් එකතු කරගන්න බැරි වෙනවා කියන කාරණාවම පෙන්නලා දෙන්න ඕනි. මේක මේ තත්ත්වය නිර්දේශ කරන්නේ දැනටත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ආර්ථික ඝාතක මූලධර්ම අනුගමනය කරපු අයගේ ආර්ථික ඝාතක ගෝල බාලයෝද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ආර්ථික ඝාතක ගෝල බාලයන්ගේ හේවණලි ටික තාම මුදල් අමාත්‍යාංශය හොල්මන් කරනවා. ඒ අය ගන්න තීන්දුව తీරන මෙතන තියෙනවා. මේ ආයතන අඩපණ කරන්න ඕනෑ තරම් එතනින් තීරණ ගන්න විත්ති අපි මෙතන ප්‍රකාශ කරන්න බය වෙන්නේ නැහැ. මම එක උදාහරණයක් කියන්නම්. බදු අභියෝජන කොමිෂන් සභාව. බදු අභියෝජන කොමිෂන් සභාවේ තියෙනවා අභියෝජන 1676ක්. පහුගිය අවුරුදු 10ක් තිස්සේ විසඳලා තියෙන 700 ගානයි තව 1000කට ආසන්න ගාන ඉතුරු වෙලා තියෙනවා. මේ අභියෝජනා ටික නිසා රජයට අහිමි වෙලා තියෙන රැස් කරගන්න බැරි ආදායම් වල වටිනාකම රුපියල් බිලියන 124ක්. ඇමතිතුමනි රුපියල් මිලියන ආය කරගන්න බැරි වෙලා තියෙනවා. බදු අභියෝජනා කොමිෂන් සභාවට ලේකම් කෙනෙක් පත් කරලා තියෙනවා. අභියෝජනාව කියන්නේ මොකද්ද කියන්න දන්නේ නැහැ. අපි මේ පිළිබඳව අපේ කාර්යක සභාවේ ප්‍රශ්න කළා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශයක් ඇව්වා. මේ ලේකම්වරයා එක්කෝ මුදල් දේශීය ආදායම් රේගු දෙපාර්තමේන්තුවට යවලා පුහුණු කරලා ගන්න. එතෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පරපුරුදු සහිත මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛ හරහා මීට කලින් අනුමත කරලා තියෙන ලේකම්වරයෙක් පත් කරලා ඔහු ලව්ව මේ වැඩේ කරගන්න කියලා. ඒකට උත්තරයක් ලැබලා තියෙනවා මාස 3ක් කල්ලිලා. මේගොල්ලෝ ආර්ථික ඝාතකෝ නෙවෙයිද ඇමතිතුමා? මේගොල්ලෝ ආර්ථික ඝාතකෝ නෙවෙයිද? තමුන්නාසලා මේ ගෙනල්ලා සම්මත කරන මේ පනත් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැති අතිරේක ලේකම්වරු මේ මුදල් අමාත්‍යාංශේ තියාගෙන කොහොමද තමුන්නාසලා මේ ආදායම රැස් කරගන්නේ මේ ආර්ථිකය ගෙනියන්නේ? මේ ආර්ථිකයේ බලපෑමට ලක් වෙලා තියෙන ජනතාවට ප්‍රතිපාදන සලසන්න සහන දෙන්න අස්වැදම දෙන්න අධ්‍යාපනය දෙන්න සෞඛ්‍ය දෙන්න මේ මුදල් ටික රැස් කරගන්න ඇයි මේ අවස්ථාව දෙන්නේ නැති කියන එක අපි අහනවා. ඒ වගේම සුරාපති දෙපාර්තමේන්තුව පිළිබඳව කතා වුණා. දැන් මම සඳහන් කරන්න අවශ්‍යයි බලංගොඩ ප්‍රදේශයේ අකිලෙල්ලාල මන්ත්‍රීතුමත් ඉන්නවා. එතමත් මේක ගැන දන්නවා. පන්සල කූරගල ඓතිහාසික කූරගල විහාරස්ථානයට යන මාර්ගය තුල රජවක ශ්‍රී බෝධිරාජාරාම විහාරය තියෙනවා. මෙතන දහම් පාසලක් තියෙනවා. දහම් පාසල් ලඟුන් 1000ක් විතර එනවා. එතනටම රුපියල් මිලියන 30ක් වියදම් කළා. දැන් ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් PMC එක හදාගෙන යනවා. එතකොට මුළු ප්‍රදේශයේම ඉන්න ගෙවල් 10-15000ක මිනිස්සු බෙහෙත් ටික ගන්න එන්නේ එතෙන්ට, දහ පාසල් එන්නේ එතෙන්ට. අන්න සුරාබදු දෙපාර්තමේන්තුවෙන්ද කාගෙන්ද මන් දන්නේ, දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් අනුමත කරලා තියෙනවද කියන්නේ මම දන්නේ නැහැ. මෙන්න සුරාසලක් විවෘත කරන්න හදලා තියෙනවා. දැන් සුරාසලක් විවෘත කරන්න හදලා පන්සල ඉස්සරහා මෙහෙම කළාද බදු අය කරන්න හදන්නේ? සුරාසල් විවෘත කරන්න ඕනි තැන් තියෙනවා. සුරාසල් විවෘත කරන්නත් අවශ්‍යයි, ඒවා දෙන්නත් අවශ්‍ය වේවි. හැබැයි අපි කියන්න ඕනි මේ தත්ත්වයෙන්
කාලය අවසන් කරගන්නතුමා
මේ தත්ත්වෙන් මිදෙන්න මෙහෙම කළා නම් මේ රට කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ගරු මූලාසනාඩුඩු මන්ත්‍රීතුමනි සඳහන් කරන්න අවශ්‍යයි මේ සාර්ව ආර්ථික සැලැස්මක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වුණෙත් නැහැ, කැබිනට් එකක් තුලත් නැහැ, මුදල් අමාත්‍යාංශයේ තුලත් නැහැ. ඒ අමාත්‍යාංශ තමන්ට ඕනි වැඩ කටයුතු තමන් හිතන වැඩ කටයුතු කරගෙන යනවා මිසක රටපත් වෙලා තියෙන ආර්ථික ආපදාවෙන් ගොඩගන්න ජාතික නිෂ්පාදනය වැඩිකරන්න සුළුහා මධ්‍ය පරිමාණ ශේෂ්ත්‍රය පණගන්නන අපනයන වෙළඳපොළ ආක්‍රමණය කරන අපනයන බහණ්ඩ හා වෙළඳපොළ පණගන්න ඩෝනි ෆිස්කල් ඉන්සෙන්ටිව්ස් ටික දීලා බැංකු පද්ධතිය පණ ගන්නලා ණය දීලා මූල්‍ය ස්ථාවරත්වය හදලා ආයෝජන දිලි ගන්නලා මේ කියන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකම් මේ ආර්ථිකයේ තියෙන විවසනකාරීත්වයෙන් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. මේ ටික නොකොලොත් ලබන අවුරුද්දේ මේ කාලය වෙනකොට අපිට මීටත් වඩා වැඩි වූ ආර්ථික අවදානමකට, ආර්ථික අවපාතයකට, ආර්ථික විවසනයකට මූණ දෙන්න වෙනවා. ඒකට මූණ නොදී මේ ආර්ථිකය ගොඩ ගන්න සඳහා අවශ්‍ය සැලසුම් හදන්න මේ අයවැයෙන්වත් ඒ ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිමින් මානියෙන් නබුවමත්
ඉස්සුතේ
යෝජනා පිළිබඳ දැනුම් දීම සහ දිනට නියමිත කටයුතු යෝජනාංක 1 සභාව එකඟද? යෝජනාංක 2
හයි.
යෝජනාංක 3
හයි.
යෝජනාංක 4
හයි.
යෝජනාංක 5
හයි.
යෝජනාංක 6
හයි.
යෝජනාංක 7
හයි.
යෝජනාංක 8
හයි.
යෝජනාංක 9
හයි.
යෝජනාංක 10
හයි.
යෝජනාංක 11
හයි.